Sri Lanka. Eki yedeshayak udessa pahandura. Nav Sri Lanka spur sangvidhane.
Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.in ඉසෙන් වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ ඉදිරිපත් කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහන ඔබ වෙත ගෙන එන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අද මාර්තු මාසේ 2 සිකුරාදා. 2018 වර්ෂයෙන් මාස දෙකක් ගෙවිලා ඉවරයි. එහෙමනම් මේ පිය තබන්නේ 3 මාසයට. ඊයේ මාර්තු 1 නව ශ්‍රී ලංකේට තවත් විශේෂ ඍතුවක් ආරම්භ වුණා. ඒ නව ශ්‍රී ලංකේ විචිත්‍ර වර්ණවත් කරන ඍතුව. ග්‍රීෂ්ම ඍතුව නිමා වෙලා ශරත් ඍතුවටයි මේ පියමන් කරන්නේ. ග්‍රීෂ්ම ඍතුවේ මල් පිපුණා වුණත් ඒ ලස්සන පවතින්නේ ටික කාලයකට. නමුත් ශරත් ඍතුව එහෙම නැත්තම් ඕටම් එක ඕටම් ඍතුව මාර්තු, අප්‍රේල්, මැයි මාසවල හුඟක් ගස්වල කොළ හැමදාම තිබුණු හරිත වර්ණය වෙනුවට කහ, තැඹිලි, රතු වගේ පාට පාට වලින් සැරසෙන්නේ මේ ශරත් ඍතුවේ. අපේ මව්බිමේ උනත් ඉස්සරනම් මාර්තු මාසයේ එළඹෙනකොට අප්‍රේල් මාසයේ ලබන සිංහල අලුත් අවුරුද්දට මුළු පරිසරයම සූදානම් වෙන හැටි අපි දැක්කා. ගස්වල මල් පිපිලා, පළතුරු ගස්වල ගෙඩි බර වෙලා, කොස් දෙල් හැම දෙයකම අවාරය නෙවෙයි වාරය. එරඹුතු ගස්වල උනත් මල් මොට්ටු හැදෙන්න පටන් ගන්නෙ මාර්තු මාසයේ වෙනකොට. ඒත් අදනම් එරබදු ගහක්වත් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. අදත් සී Sri Lanka අලුත්ම කලඹ සරසන්න වෙනදා වගේම ලස්සන ගීත කීපයක් තෝරගත්තා. ඒ වගේම ඔබ දන්නව ඇති ලංකාවේ දේශපාලන තත්ත්වය අවුලෙන් අවුලට වැටෙනවා වගේ තමයි පේන්නේ. ඒ වුණත් අද මහ බැංකු වාර්තාවෙන් කියනවා ආර්ථිකය හොඳ අතට හැරෙනවා කියලා. ඇමති මාරුව වුණත් ලොකු වෙනසක් දකින්න ලැබුණේ නැහැ. සරත් පොන්සේකාට නීතිය හා සාමය ඇමති දුරේ ලැබෙයිද කියලා කවුරුත් බලන් ඉන්නවා. සමහරු සතුටෙන්, සමහරු බයින්. උසස් පෙළ ළමයින්ට දෙන්න හිටපු ටැබ් තාවකාලිකව අත්හිටවලා. මුදල් ප්‍රශ්නයක් කියලා තමයි කියන්නේ. ඊ-ලර්නින් ගැනත් අද ටිකක් කතා කරන්න මහින්ද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගමන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් 25%ක් කාන්තා නියෝජනය ලබා දීම සම්බන්ධයෙන් යම් අවුල් සහගත තත්ත්වයක් පෙනෙන්න තියෙනවා. ඒක මතක් කළේ මාර්තු 8 යෙදෙන ලෝක කාන්තා දිනය මතක් වුණ නිසා. ලංකාවේ කාන්තාවට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න නම් කොතරම්ද කියලා ඉවර කරන්න බෑ. හැමදාම පුවත්පත්වල තියෙන්නේ යම් කිසි විදියකින් අතවරයකට ලක් වෙච්ච කාන්තාවන් ගැන. පෞද්ගලික රෝහලක හෙදියක් තමන් කලින් සම්බන්ධකම් පැවැත්වූ යුද හමුදා නිලධාරියෙක් හා ඔහුගේ හමුදා මිතුරන් දෙදෙනෙක් අතින් පැය ගණනාවක් තිස්සේ සමූහ දූෂණයකට ලක් කළ පුවත පත්තරවල හැම තැනම ලියලා තිබුණා. කාන්තාව කළ වරද ඒ හමුදා නිලධාරියා සමග සම්බන්ධයක් පැවැත්වීම. සම්බන්ධය පසු කලක නැවැත්වීම නිසා ඒ හමුදා නිලධාරියා තමා විවාහකෙක් බව නොපෙන්නා මේ හෙදිය සමග ආශ්‍රය කිරීම නිසා හෙදිය සම්බන්ධය නවතා දමනවා. අපේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහේ හිටියත් හැම කාන්තාවක්ම තමාගේ මව, සොහොයුරිය, බිරිඳ හෝ දියණිය වගේම කෙනෙක් ලෙස හිතන්න පටන් ගන්න තුරු මේ තාඩන පීඩන වලින් ගැලවෙන්න අපේ කාන්තාවට පුළුවන් වෙයිද? අටවෙනිදා එළඹෙන අන්තර්ජාතික කාන්තා දිනය ගැන හිත එදාටවත් මිනිසු කාන්තාව ගැන හිතන්න පටන් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් කාන්තාව ගැන නවසීලන්තයට පැමිණි වෙලාවේ ඔක්ලන්ඩ් නුවරදී නීලා වික්‍රමසිංහ ගායනා කළ ගීතයක් අපි අද තෝරගත්තා සියලුම කාන්තාවන් වෙනුවෙන්.
ඕනෑම දුක කරදරයක් එකසේම දරාගෙන ජීවත් විය හැකි එකම තැනැත්තිය ගැහැණිය. මා කැමති මගේ ගීස් වැල ආරම්භ කරන්න උත්තරීතර මවක් ලෙස, තවත් වරක සොයුරියක් ලෙස, තවත් වරක දුවක් ලෙස, තවත් විටක බිරිඳක් ලෙස පෙනී සිටින ගැහැණිය පිළිබඳව කියන ගීතයේ
අයිබුවන් දෑබරසන්නේ අදත් අපි මේ සූදානම්න්නේ නවසිරන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ඉදිරිපත් කරන සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහන තුළින් තවත් අනිත් පැත්ත වැඩසටහනක් ඔබ හමුවට ගෙනෙන්නයි. අපි මීට පෙර ඔබට හඳුන්වා දුන්නා මේ අනිත් පැත්ත වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ එදිනදා සිදුවන දේ පිළිබඳව තවත් කෝණයකින් බලා ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කරන්නට. අපි විශ්වාස කරන අන්දමට මේ ශ්‍රී ලංකාවේ ඇති මේ බොහොමයක්ම මාධ්‍ය තොරතුරු මහජනතාව අතර පත්කරන ඔවුන්ටම විශේෂ වූ ඔවුන්ගේම ന്യാයපත්‍රයකට අනුව තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ ന്യാයපත්‍රය ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම බොහෝ විට මුදල් බලෙන්. මෙම මාධ්‍ය වලින් ඔබට නොකියන දේ ඔබට ලබා දෙනට එහෙම නැත්නම් කතන්දර නොමිතව දත්ත සහ සංඛ්‍යා again facts and figures ඔබට ලබා දීමට අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දත්ත සංඛ්‍යා ඔබට ලැබුණට පස්සේ ඒ අපි ඉදිරිපත් කරන ප්‍රවෘත්ති ගැන තීරණ ගැනීම ඔබටයි බාර වෙන්නේ. ඒක ඔබේ අයිතිය. අපි අතින් අද මේ සටහන මේ වැඩසටහන බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ සිදුණු සිදුවීම් වලින් අපි තෝරාගත්ත එක් විශේෂ ප්‍රවෘත්තියක් ගැන තොරතුරු ඔබට ගෙනෙන්නට. මේ ප්‍රවෘත්තියෙන් කියුනේ ඊට පෙර සතියේ කැබිනට් රැස්වීමේදී අනුමත වුණු උසස් පෙළ ළමුන්ට සහ ගුරුන්ට ටැබ් පරිගණකලන්ත ලබා දීමේ වැඩසටහන తాවකාලිකව නවතා දෙම බවයි. මෙම ප්‍රවෘත්තියේ විශේෂත්වය වුණේ ඇතරම ඊට පෙර සතියේ කැබිනට් මණ්ඩලයෙන් මේ යෝජනාව අනුමත වුණා. ඒත් මේ සතියේ කැබිනට් මණ්ඩලයේ ඒ යෝජනාව ඉවත් වෙනවා. ඉතින් ඒකට හේතු වශයෙන් දක්වලා තිබුණේ මෙම යෝජනාවේ අනුමත කරනු ටැබ් පරිගණකවත් එහෙම නැත්නම් ඒවා සඳහා පාවිච්චි වෙන Wi-Fi ක්‍රමවේදවත් ප්‍රමුඛත්වය දිය යුතු යෝජනාව නොවන බවයි. තින්න මේ ඒ බව පසුගියදා පැවැත්විච්ච ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පැහැදිලි වුණ බවයි කියවුනේ. ඉතින් ඔවුන්ට අනුව අපි දැන් නැහැ මොනවද මේ ප්‍රමුඛතාව කියලා. නමුත් අපි තේරෙන දෙයක් තමයි 195,000ක් පමණ සස්පෙල සිසු සිසුවියන්ට සහ 36,000ක් පමණ ගුරුවරුන්ටත් නොමිනේ ලැබෙන්නට තිබුණු පරිගණක අත්වශයෙන්ම මේ 1,195,000ක් පමණ සිසුන්ට පමණක් අහිමුණු දෙයක් කියලා කියන්න බෑ. මේක ඇත්තටම මම හිතන්නේ ලංකාවේ තරුණ පරම්පරාවටම ගහපු පාරක් වැදුණු පාරක් හැටියටයි අපිට පේන්නේ. ඡන්දේ දිනනට මේ ප්‍රමුඛත්වය ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, දොස්තරවරුන්ට සහ රජයේ නිලධාරීන්ට මේ වාහන ලබා දීම නම් මම හිතන්නේ ඉතින් ඒක සාධාරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ මුදල් වලින් මේ අනාගත પરම්පරාවක එහෙම නැත්නම් අපේ ඇත්තටම බලනවා නම් එහෙම අධ්‍යාපනය අනාගත අධ්‍යාපනයේ මම හිතන්නේ ඉතාමත්ම වැදගත් මේ කඩේමක් පසු මේ ආරම්භ කරන්න දැන් මම හිතන්නේ මේකේ ලෑස්තුනේ එය එක පෑම් පාරකින් එහෙම නැත්නම් එක කටවචනින් වෙනස් කරන්න තරමට අපේ දේශපාලනය කියන්නේ මේ අපේ නායකයින් කටයුතු කරනවා නම් ඉතින් මම හිතන්නේ අපිට ඉතින් අනාගතය ගැන නැවතත් සිතන්න සිදෙනවා. ඉතින් මේ කොහොම වුණත් මේ රජයේ සියල්ලෝම මේ තීරණයට එකඟවක් පේන්නට නැහැ. පසුගියදා මේ අපිට අසන්න ලැබුණා මේ ළඟදී උපැමති පදවියක් රාජ්‍ය ඇමති පදවියක් ලැබුණු එහෙත් තවමත් කැබිනට් මණ්ඩලයට සුසුකමක් නැහැයි කියලා බොහෝ දිනක් සිතන හර්ෂද සිල්ලා මහතා මේ පිළිබඳව කළ අදහස් කීපයක්. මේ අදහස් අපි ලබා ගත්තේ සිරස රූපවාහිනී සේවයේ අර්ථ තර්ක වැඩසටහනින්. දැන් අපි මේ කතාවට පළමු මේ ඒ අදහස් ගැනත් අහලා බලමු.
ඔබේ රට ඊකරණය පිළිබඳව ඔබතුමා නිරන්තරයෙන් කතා කරා. තාක්ෂණෙත් එක්ක යන්න ඕනේ, මේ ටැබ්ලට් PC පාසල් දරුවන්ට දෙන්න ඕනේ කියන කාරණේ ආවා. ඒක බිලියන පහක මුදලක් නිසා එක කැබිනට් එක තුළදී එක තාවකාලිකව අත්හිට වෙනු ලැබුවා. මොකක්ද මේ ටැබ්ලට් PC කතාව අධ්‍යාපනයේ ඊගෙන් යන රට සහ අධ්‍යාපනයේ එතනට අපේ හැදිලාද තියෙන්නේ?
අදෝසෙම් ඉස්කෝල මයිවේ 10,250ක් විතර තියෙනවා. ඒ ඉස්කෝල 10,250න් ඒ ලෙවල් එකට සයන්ස් ස්ට්‍රීම් එකක් තියෙන්නේ මම දන්නේ ඉස්කෝලේ 1800 ගානක් පමණයි. හරිද? ඔතන දෙන්න. හරි. එතකොට අපි දැනුම මත පදනම් වෙච්ච ඉහළ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තියෙන ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයේ හැටියට මේ රට පරිවර්තනය කරලා රට ඉස්සරහට ගෙනියන්න නම් මේක හොඳටම මාදි. අපි කියනවා STEM education කියලා, science, technology, engineering and mathematics කියලා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ දරුවෝ ඒ තාක්ෂණික පැත්තෙන්, technology පැත්ත, science and technology පැත්තෙන් ඉස්සරහට යන්න. ඒක ඉස්කෝල 10,000 ගානෙන් ඉස්කෝල 2000කට අඩු ප්‍රමාණයක් නම් විද්‍යාව මේ සයන්ස් ස්ට්‍රීම් එක ඒ විෂය ධාරාව තියෙන ඇඩ්වාන්ස් ලෙවල් එකේ ලොකු ගැටලුවක්. මොකද අපි එන්න දකින්නේ මේ කලා අංශයේ මේ තමයි වැඩිපුර දරුවෝ යන්නේ. දැන් මං අහගෙන කොළඹ ප්‍රධාන පාසල් වල පවා සයන්ස් ස්ට්‍රීම් එකට යන්නේ සුළුතරයක්. ඉතාමත් ලොකු බහුතරයක් යන්නේ ආර්ට්ස් කරනවා, කොමර්ස් කරනවා, මේ නොයෙකුත් ඒවා කරනවා. නමුත් අපිට රටක් හැටියට තරණ කරන්න නම් ලෝකේ ඒක මදි. හරි. ඉතින් අපි ඒ වෙනස ඇති කරන්න ඕනේ. දැන් මම දන්නේ ඉස්කෝල 6,000 ගානක විතරයි මං හිතන්නේ මේ මම දන්නේ එච්චරක් නෑ. ඕල් ලෙවල් එකෙන් එහාට යන ඉස්කෝල තියෙනවා. එතකොට ස්කෝල පිළිබඳව ගැටුකාරී තත්ත්වය දැන් සමහර ස්කෝලවල අර පුද්ගලෝ කියන කතාව ඇත්ත. වැසිකිලි කැසිකිලි ප්‍රශ්න තියෙනවා. හරි. සමහර ස්කෝලවල ගුරුවරු සම්බන්ධයෙන් ලොකු ගැටලු තියෙනවා. ගුරුවරු උගන්වන්න ඒ විෂය ධාරාවන්ට ගුරුවරු ඉන්නවද? ඉංග්‍රීසි ගුරුවරු කියදෙනාද මේ රටේ ඉන්නේ? හරි. එතකොට ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්න ඇතුළෙන් අපි ප්‍රමුඛතාවයක් ගන්න ඕනේ. දැන් ඒක තමයි මම කලිනුත් කිව්වා. අපි විශ්ලේෂණය කරා අධ්‍යාපනයේ අපි කරන කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන ප්‍රාග්ධන වියදම් වලින් අපි මොනවටද වියදම් කළා තියෙන්නේ? අපි හොයාගත්තා 70%කට වඩා අපි වියදම් කරන්නේ ගොඩනැගිලි හදන්න. හරි. ගොඩනැගිලි හදනවා. නමුත් සමහරවිට අපි දකිනවා මේක අධ්‍යාපන උසස් අධ්‍යාපන දෙකේම ගොඩනැගිලි තියෙනවා. මේ ගොඩනැගිලි සමහරවිට මේ ගොඩනැගිලි තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගොඩනැගිලි හැදීම තුළින් මං හිතන්නේ කාට කාටත් මොකක් හරි වාසියක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. හරි. අවුරුදු ගානක් තිස්සේ අපි ඒවත් අනිත් පැත්තෙන් විශ්ලේෂණය කරලා බලුවාම මේ අපි දුන්න ලැබ්ස් හදන ලැබ් බිල්ඩින් තියෙනවා. මේ ඇතුලේ ඉක්විප්මන්ට් තියෙනවා. මේ වතුරේ මයික්‍රොස්කෝප් තියෙනවා. හරි. මෙවනේ. හරි. එතකොට අර ඒක තමයි මම පටන් ගත්තේ ප්‍රෝග්‍රෑම් එක from bricks to microscopes කියලා. ඒ කියන්නේ ගඩොල් වලින් මේ මයික්‍රොස්කෝප් වලට මුදල් වෙන් මේ මාරු කරන්න ඕනේ කියලා. මොකද ඊට පස්සේ අපි ඒක පුද්ගලික අංශත් එක්ක එකතු කරලා public private partnerships හැටියට බිල්ඩින් හදන්න පුළුවන්. එතකොට මේ බිල්ඩින් හදනකොට තමන්ගේ ආයතන පාවිච්චි කරන්න පුළුවන් රජයත් එක්ක අසං කරලා අපි දැන් අවුරුදු 10ක් හෝ 15ක් තිස්සේ ඒ කට්ටියට කුඩි පදනමට පසු අවුරුදු 10කින් හෝ 15කට රජයට අයිති වෙන විදිහට අලුත් විදිහට අපිට මේවා හිතන්න පුළුවන්. අලුත් විදිහට හිතලා මේ ඉතුරු කරගන්න සල්ලි වලින් අපිට පුළුවන් මේ අධ්‍යාපනයේ ක්වොලිටේටිව් පැත්ත හරි දියුණු කරන්න. ගුරුවරුන් සඳහා ඒ අවශ්‍ය ඒගොල්ලන්ගේ පුහුණුව සඳහා මයික්‍රොස්කෝප් ගන්න, ටැබ් ගන්න, කම්පියුටර් ගන්න මේ ක්වොලිටේටිව් දියුණුවක් අවශ්‍ය වෙනවා. හරි, අපි බලන්න අපේ දරුවෝ හැමදාම ඉඳලා මේ කටපාඩම් කරලා ඉගෙන ගන්න දේට වඩා අපි සමාජයේ ලෝකේ තරණය කරන්න නම් අපිට ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න පුළුවන් වෙනවා. එහෙනම් ප්‍රශ්න විසඳන්න ඒ හැකියාව ඇනලිටිකල් ඇබිලිටි එක තියෙනවා. මං දැන් මම උදාහරණයක් කියන්නම් සමහර දැන් ඔය ටග් කතාව කෙසේ වෙතත් මම දැන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන කට්ටිය දන්නවා මම තමයි ඉස්සෙල්ලාම ටග් පන්තියක් පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ. හරි, අපි පටන් ගත්තේ මේ බලෙන්ගල කොටා ඉන්ස්ටිටියුට් කියලා, ක්‍රිස්තියානි කොලෙජ් කියලා, දැන් කියන්නේ සිංජාවර්ධනපුර මහාවිද්‍යාලය කියලා මේ අපේ කෝට්ටේ 1832 මම දැන් මේ ඉස්කෝලේ පටන් ගන්න තියෙන. හරි, 22. එතකොට මේ ඉස්කෝලේ අපි මේ 7 ශ්‍රේණිය දරුවෝගේ පන්තියක් අපි සම්පූර්ණයෙන්ම ටැප් කරා.
ඒ ක්ලාස් රූම්
එක කරා. එතකොට කළු බලයල්ල වෙනුවට අපි හයි කරා ලොකු ස්ක්‍රීන් එකක්. ටෙක්ස් පොත වෙනුවට අපි දුන්නා ඒගොල්ලන්ට ටැබ් එකක්. ඒ ටැබ් එක අපි ප්ලාස්ටික් රබර් ප්ලාස්ටික් කේස් එකක දාලා තිබ්බ. මොකද පොඩි ළමයි නේද වැටිලා කැඩේ කියලා. අපි සම්පූර්ණයෙන්ම අවුරුද්දක් මේ වැඩ පිළිවෙල කරා. කරලා දැන් සම්පූර්ණයෙන්ම ඊළඟ මුළු ශ්‍රේණියම දැන් ඒ ක්ලාස් රූම් වල පරිවර්තන වෙනවා මේ ස්කෝලේ. ඒකට ග්‍රේඩ් 8 එකේ කොටන්ගේ මුළු ග්‍රේඩ් 7 එකම. දැන් මොකද්ද අපි කරන්නේ? හරිම මේ අපි දාපතික විශ්ලේෂණය කරා. ස්කෝලේ යන ගමති ළමයි හැමදාම ස්කෝලේ යනවා. අර තැන් තැන් වල කතා කර කර විහිළු කර කර අවධානයක් යොමු කරාම්තු නැති ළමයි සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. ටීචර්ස්ලාට එදා කළු ලෑල්ලේ උගන්වනවට වඩා ඉතාමත්ම ඕනසමින් ප්‍රසන්ටේෂන් කරලා ඒ ප්‍රසන්ටේෂන් එක හරහා ඉගෙන ගන්නවා. උදාහරණයක් විදිහට මම කියනවා අපි කියමු අපි මේ අපි ඉගෙන ගන්නවා කියලා මේ පාත්මෙම පපුවේ
හෘදවස්තු
පිළිබඳව දැන් මේ හෘදවස්තු පිළිබඳව ඉගෙන ගන්නවා නම් ඉස්සර මේ පොතේ මේ පින්තූර තියෙනවා. ඊට පස්සේ ටීචර් කවුලෑල්ල මේක ඇඳලා පෙන්නනවා. දැන් එහෙම නෙවෙයි. හෘදවස්තු මේක 3D එකේ එනවා ස්ක්‍රීන් එකේ Tamange මේ ටැබ් එකේ. ඊට පස්සේ ඒක වැඩ කරන්න හැටි, සද්දේ නැහැටි වීඩියෝ එකෙන් පේනවා කොහොමද කියලා මේ දෙන්නේ කොහොම මේක ලැප්ටොප් එක වෙන්නේ කොහොමද සුද්ද වෙන්නේ ඊට පස්සේ ආයෙත් කොහොමද ඒ සුද්ද වෙච්ච දේ ආයෙත් මේ ශරීරය පුරා ගමන් කරන්නේ ඊට පස්සේ ඒක තමන් කරන විදිහට ඒවා මේ ඉන්ටරැක්ටිව් හරි ඒක නවත්වන්න පුළුවන් පටන් ගන්න පුළුවන් එතකොට අර පොතේ තියෙන දේට වඩා මේක ඔළුවට යනවා තමන්ට පුළුවන් ඉන්ටරැක්ටිව්ලි මේක කරා හරි සීගිරිය ගැන ඉගෙන ගන්නවා නම් ඉතින් ඩ්‍රෝන් ෂොට් එකක් තියෙනවා සීගිරිය වටෙන් යනවා මේ ඇතුළු පෙන්නනවා හරි තමන්ට ඉන්ටරැක්ට් කරලා ඉගෙන ගන්න පුළුවන් ග්‍රේඩ්ස් අනික් කටියට වඩා අත්‍යවශ්‍යම හොඳට ඇවිල්ලා තියෙනවා ඒ උගන්වන ටීචර්ස්ලා සියලුම දෙනා මම මැදිහත් වෙලා ඕස්ට්‍රේලියානු හයි කොමිෂන් එකත් එක්ක යුනිසෙෆ් එක එක්ක මැදිහත් වෙලා ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ මේ කතාව ඉස්සලා සියලුම ටීචර්ලා 8 දෙනාම ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඒගොල්ලෝ මේ අගෝස්තු මාසෙ සති දෙකක් ඉඳලා ඕස්ට්‍රේලියාවේ කොහොමද දැන් ඕස්ට්‍රේලියාවේ රටවල් වල හැම පන්තියම මෙහෙමයි කරන්නේ එතකොට ඒක ටීචර් සෙන්ටර් මේ ටීචින් නෙවෙයි ලර්න සෙන්ටර් ඒ කියන්නේ දරුවා වටේ දරුවා තමයි කේන්ද්‍රස්ථානය මේ දරුවා කේන්ද්‍රස්ථානය කරගෙන කොහොමද ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයක තාවකාලිකව නතර තියෙන එක ඇත්ත. ඒ මොකද මුල් හේතුන් පිළිබඳව නමුත් මම විශ්වාස කරනවා අපිට පුළුවන් තැන් වලින් මේක පටන් ගන්න ඕන. දැන් අපේ ඉස්කෝලේ පටන් ගන්න තියෙනවා. දැන් කට්ටියවිල එක ස්ටඩි කරනවා. ඒක පරිවර්තක වගේ ඉස්සරහට යනවා. නමුත් මේකෙම තෝරගෙන ඒ ටැබ්ලට් පිළිවෙල අනිත් ප්‍රමුඛතාවය තියෙනවා. හැකි විදියට මුදල් වියදම් කළා. හරි පොඩ්ඩ පොඩ්ඩ හරි පටන් ගත යුතුයි කියන එක තමයි මගේ අදහස.
කතාවේ ඉතුරු ටික අහන්න ඉස්සෙල්ලා අපි ගීතයක් අහලා ඉමු. මේ සදානුස්මරණීය ගීතයක්. එක රැයින් ජනප්‍රිය වුණ ගීතයක්. 60-70 දශකවල බිහි වුණු වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ප්‍රියා සූර්යසේන, පුන්සිරි සොයිසා මේ හැම දෙනාටම ඔවුන්ට ආවේනික මිහිරි කටහඬක් තිබුණා. ඒත් මේ හැමෝගෙම විරහ ගීතවලට සුදුසුම දුක හිතන කටහඬ තිබුණේ මේ ගායකයාට. කන්නරත්න අබේසේකර ශූරින්ගේ පදවැල්, මොහොමඩ් සාලි වැනි සංගීතඥයින්ගේ සංගීතය, මේ ගායකයාව අලුත්ම විදියේ ගායකෙක් බවට පත් කළා. මේ වෙන කවුරුත් නෙවෙයි මිල්ටන් මල්ලවාරච්චි. මේ කියන්නේ ඔබේ කතාව කියලයි මට හිතෙන්නේ.
ගමනෙ ගින්නි වූරදා සනසුම් පවන් සලා උපමාදවයි දිවාරේ අද සුසුසුම් හෙලා ගමනෙ ගින්නි වූරදා සනසුම් පවන් සලා උපමාදවයි දිවාරේ සුසුසුම්දලා
හරිසසිල මහතාගේ අදහස් මම හිතන වැදගත් කියලා. ඒ මහතා රජයේ අමාත්‍යවරයෙකුට වඩා මම හිතන්නේ නූතන සමාජයේ ගැලසෙන පුද්ගලයෙක් හැටියට ඒ මහතාගේ අදහස ඉදිරිපත් කරනුනේ. මම හිතන්නේ එවන් පුද්ගලයන් අඩු ගානේ රජයේ උපැමති උපැමති නෙමෙයි රාජ්‍ය ඇමති කමිටුම් සසලා තිනවා මම ඉතන තව වරුදු ගානක් යාවි ඒ මාතට ඇමති පදයක් ලැබෙන්නට එසේ වුණත් එවන් පුද්ගලෙක් හරි එවැනි තැනක සිටිනගෙන අපි සතුටු විය යුතුයි කියලායි මට හිතෙන්නේ මොකද අපි කොයි පැත්ත බැලුවත් එවැනි අදහස් එවැනි අනාගතයේ පිළිබඳ දැක්මක් තියෙන නායකයන් අපිට හිඟයි ඉතින් මේ මේ ඇත්තටම සමහර මේ ප්‍රකාශ කරන බලනකොට සමහරු මේ බුද්ධිමත් කියන තැන ප්‍රත්‍යක්ෂයෙන් තියලා මේ මේ මම හිතන්නේ ඇවිදිනවා තමයි නෝ ඇවිදින මල්ලසිරි හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ අදහස් ගැන බලනකොට ඒ මොකද ඒ ඒ අදහස් ඉතාමත්ම හනමිටි අදහස් මේ සතවර්ෂයේ සිටිය යුතු අදහසක් නෙමෙයි. ඉතින් ඒකයි මම කිව්වේ ඇවිදින මල්සිරි කියලා. ඉතින් මේ මේ කෙසේ වෙතත් මේ රජෙන් කිරිය යුතු දේ රජෙන් කෙරෙන්නේ නැත්තම් මම හිතන්නේ වෙන කවුරු හරි කරන්නට ඕනේ. ඉතින් තවත් සතුටුදායක මේ ආරංචිය තමයි මේවා මේ ඇත්තටම අපි මේ අනිත් පැත්ත මේ මේ සිසර්ල ලංකා ගුවන්විදුලිය අනිත් පැත්තට සරන්න අපි කියන්නේ මේවා සාමාන්‍ය මාධ්‍ය වලින් ඔබට අසන්නට ලැබෙන්නේ නැති නිසා මේවා වැදගත් ප්‍රවෘත්ති නමුත් ඒවා ඔබට අසන්නට ලැබෙන්නේ නැති නිසා ඒ ප්‍රවෘත්තිය තමයි ලංකාවේ කොමර්ෂල් බැංකුව මෙවැනි වැඩසටහනකට අතගහලා තියෙනවා. ඒ අය මතන සෑහෙන මුදල් ප්‍රමාණයක් මේ සඳහා යොදවනවා, වියදම් කරනවා. ඒ නිසා අනාගතයටත් එය ඒ වෙනි මුදලක් යොදන්නට ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අනිත් මූල්‍ය ආයතනවලටත් මෙය හොඳ ආදර්ශයක් කියලා. මේගේ අදහස මේ ශ්‍රී ලංකාවේ දූදරුවන්ට පරිගණක සාක්ෂරතාවය හඳුන්වා දීමේ වැඩසටහනක් තමයි මේ ක්‍රියාවලිය. ඒගොල්ලන් පටන් ගන්න දින සුහුරු පාසල් එහෙම නැත්නම් ස්මාර්ට් ස්කූල් ප්‍රොජෙක්ට් එකක්. මේකෙන් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ පන්ති කාමර පරිගණක එහෙම නැත්නම් ඩිජිටල් කරණය කිරීමට ළමයින්ට පන්ති කාමරේ ළමයින්ට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීලා තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ටත් ඒ වගේම ඩිජිටල් ස්ක්‍රීන් එකක් ලබා දීලා තියෙනවා කළු ලෑලු වෙනුවට. ඉතින් මේ මේ ගුරුවරුන් උගන්න දේවල් ළමයින්ට තමුන්ගේ පරිගණක යන්ත්‍ර අරහාම ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මේ ගෙවල් වල ගෙනිහිල්ලා ගෙදර වැඩ කරනකොට මේ දේශන ඒ වගේම නැවතත් අසන්නට පුළුවන්. අමතක වෙච්ච දෙයක් මගේ දෙයක් තුනක් නැවතත් බලන්න පුළුවන්. ඒ වගේම මේ පොත්පත් මුද්‍රණය කළ පොත්පත් අවශ්‍ය නැහැ. මේ මේ ටැබ් පරිගණක හරහා මේයට අවශ්‍ය පොත්පත් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු වැඩ කොටසක් අධ්‍යාපනය පැත්තෙන් කෙරෙනවා. ඉතින් ඒට මම හිතන්නේ මේ වැඩසටහන දැනට පාසල් 65ක පමණ මුල් සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකම ඒගොල්ලන් කියන්නේ දැනට අඩිතාලම දාලා තියෙනවා කියලා පාසල් 160ක් පමණ. ඉතින් මේ පාසල් 160න් වැඩි ප්‍රමාණයක් මේ ගම්බද අපේ ගම්බද පළාත්වල. හැබැයි සමහර ඒවා කොළඹට ආසන්න පළාත්වල තියෙනවා. මොකද සමහර ඒවා දැනටමත් මේ පයිලට් ප්‍රොජෙක්ට් හැටියට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ගුරුවරු සහාය ළමයින්ගේ අත්දැකීම් ලබාගෙන ඒවා වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙන නිසා. ඉතින් මේ ගම්බද පළාත්වල සිටින ළමයින්ට මේ වැඩසටහනින් තියෙන සැහැන්න මේ ප්‍රතිඵලයක් තමයි ඔබ දන්නවා අපි කොළඹ පළාත්වල සිටින ළමයි කොයිතරම් හොඳ පාසලක් වුණත් කොළඹ පාසලක් වුණත් උපකාරක පන්ති මත ටියුෂන් ක්ලාසස් වලට ගිහිලා තමයි මේ තමුන්ගේ විභාගය පාස් කරගන්නට සමත් වෙන්නට වැඩදරන්නේ. නමුත් එවැනි හැකියාවක් අපේ ගම්බද පළාත්වල ඇට නැහැ. නැහැ කිව්වට ඇත්තටම ඒ ළමයින්ටත් තියෙනවා. දැන් අපි පුරත්නපුර අවට ළමයි රත්නපුර නගරයට නැමැත්තම් පැල්මඩුල් ඒ වගේ නගරවලට ඇවිල්ලා මේ ටියුෂන් පන්තිවලට ගිහිල්ලා නැවත තාපහු තමන්ගේ ගෙවල්ට යනවා. ඉතින් ඔබ දන්නවා මේ මේ අය නගරබද නෙමෙයි ඉන්නේ ඈත ගම් පළාත්වල ඉන්නේ. අපේ ප්‍රවාහන සේවය ගැන ඔබට අපි අමුතුවෙන් කිව්වේ නෑ. ඉතින් මේ ළමයි ඇවිල්ලා මේ පන්තිවලට ගිහිල්ලා ආපහු ගෙදර යනවායි කියලා කියන්නේ වෙන වැඩක් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් මේ පරිගණක යන්ත්‍ර හරහා ලැබෙන අධ්‍යාපනය තුලින් තෙන සෑහෙන වාසියක් තමයි ඔය ගමන් ඔක්කොම පැතිරින් තියලා ගෙදර ඉඳන්ම තමුන්ට හොඳ වැඩසටහනක් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ මම කියන්නේ තාම මේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා කියලා. නමුත් එය තමයි අපේගේ මේ මනමෙතන් ලංකාවේ අධ්‍යාපනයේ අරමුණ විවෘතේ ඒ අරමුණ කරා ළඟා වෙන්නට රජය සමග අත්වල බැන ගන්නට පෞද්ගලික අංශයත් එක් වෙලා සිටින බව අපිට අහන්න ලැබෙනවා. ඒක ඉතින් ඒකට සෑහෙන සතුටට කාරණයක්. ඒ වගේම මේ වැඩපිළිවෙල මේ කොමර්ෂල් බැංකුවේ වැඩපිළිවෙල සිප් නැන කියලා වෙබ් අඩවියක් තියෙනවා. ඔබටත් යන්නට පුළුවන් සිප් නැන වෙබ් අඩවියට ගිහිල්ලා බලන්නට. ගිහිල්ලා බැලුවාම ඕගොල්ලන්ට තේරෙනවා මෙතන ඒ හැම විෂයකටම වෙනමම මේ විෂයමාලාවක් ඒගොල්ලන් හරිගස්සලා තියෙනවා. ඒක මේ ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂයමාලාවට අනුගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ විෂයමාලාව අධ්‍යයනය කළාම මචන් සෑහෙන දුරට හොඳ අධ්‍යාපනයක් හොඳ දැනුමක් ඒ විෂය පිළිබඳව ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ ඇතර මම මට කියනට මට ඒකට හැකියාවක් නැහැ මේ සම්පූර්ණ අධ්‍යාපනයෙන් ලැබෙනවයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් සෑහෙන දුරට මේ අවුරුද්දක් දෙකක් ඇතුළත සෑහෙන දුරක් ඒ මාර්ගයේ අපි ගමන් කරලා තිනවා විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගය ඇතුව. ඉතින් අපි හිතන්නවා මේ ඇතරම මේ වැඩසටහනට මේ කොමර්ෂල් බැංකුවේ වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලය ඒ වගේම H1 ආයතනය, Microsoft ආයතනය, අන්තර්ජාතික පරිගණක ආයතනයක්, ඒ වගේම ඩයලොග් සහ මේ ආයතන සහය දෙනවා. ඒ සහය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුපරීක්ෂණය යටි තමයි ඒව ලැබෙන්නේ. ඉතින් දැනටමත් මේ සඳහා පුහුණු ගුරුවරුන් 6500ක් පමණ පාසල් 65ක පමණ සේවය කරනවා කියලා තියෙනවා. ඉතින් මේ කරුණු ඔබට ගෙනහලා අපි පෙන්වුවේ මේවා සාමාන්‍ය මාධ්‍ය වලින් ලැබෙන්නේ නැති නිසා. ඒක නිසා මේ ඩිජිටල් කරන්නේ නැත්නම් මේ ලැප්ටොප් මේ ටොප් දින එක ටැබ් මේ පරිගණක යන්ත්‍ර දින එක මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි කියලා ඔබ සමහර දෙනෙකුට හිතෙන්නට පුළුවන්. නමුත් එහෙම නැහැ. එය මේ සෑහෙන අගය කරන ශිෂ්‍යාවන් ඉතාමත් ලක්ෂ ගණනක් 1,60,000ක් දැනටමත් ඒක පරිහරණය කරනවා. තවත් ලක්ෂ සංඛ්‍යාත ගණනක් එය පරිහරණය කරන්න ආසයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ඒ ආසාවන් මං හිතන්නේ මේ කැබිනට් තීරණයෙන් නැති වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් ඔවුන්ට මේ නැනස 15 වේවා කියලා මේ අපේ පාලකයන්ට ඔවුන්ට මෙවැනි නවීකරණය වූ අධ්‍යාපනයක් ලබා දීමට හැකි වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකම තවත් මේ පිළිබඳ කරුණු ඔබට අපිට ලබා දෙන්නට අවශ්‍යයි. නමුත් අපි ඊට කලින් මේ දොරමනලා වැඩසටහනේ මේ පිළිබඳව මේ නව අධ්‍යාපන පිළිබඳව කියවුණු වැඩසටහනක් අපි කොටසක් ඔබට මේ අසන්න ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
අතරම ලංකාවේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලංකාව අත්තර හසන්ත කිව්වා වගේ ලංකාවේ දක්ෂින ලංකාව කියන්නේ අදක්ෂින පෙරසරන්නේ. මොකද ලංකාව ගැන ආඩම්බරින් අපි කතා කර යුතුයි. මොකද ලංකාවේ අපි අතීතයේ අපි මංජු කතා කරා දනුමනරේ ගැන. ඉතින් එතනින් පටන් ගත් අතීතයක් අපිට තියෙනවා. අපිට කවදාකවත් අපි මංජු කතා කරේ අපි විශ්වාස කරන දේ අපි විශ්වාස කරන දේෙන් එහාට ගිහිල්ලා අපි දකින දේ ගැන කතා කරන්නේ. ලංකාවේ තිබිච්ච ඉතිහාසය ගැන කතා කරන්නේ. යෝධයල මහලද කෙනෙකුට හිතන්න බලන්න යෝධල කියන්නේ කිලෝමීටර 87ක් තියෙන මේ මොකද්ද මේ කියලා පස්බැඳි දෙකක් මැද්දේ වතුර ගලවගෙන. නමුත් ඒක ඉංජිනේරු සිවිල් ඉංජිනේරු වරේ පිටර මට සමහරවිට තාමත් අදහා ගන්න බෑ උන් කොහොමද ඒ බෑවම සකස් කරේ කියලා. තවත් පුංචි උදාහරණයක් මම කියලා පටන් ගන්න. සාමාන්‍යයෙන් මම කතා කරන උදාහරණ දෙකක් විසෝකොටුව කියන එක අද නවීන තාක්ෂණයත් එක්ක කරන හැම දැම්මකම භාවිතා වෙන තාක්ෂණයක්. නමුත් විසෝකොටුව කියන එක අපි භාවිතා කරේ අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා. විසෝකටුවේ තියෙන ලස්සන දේ නැත්නම් විසෝකටුවේ වැදගත්කම දින ඔතනින් එහා ගිය දෙයක්. මොකද විසෝකටුව ගත්තොතින් පළවෙනි විසෝකටුවයි අවසාන විසෝකටුවයි ගත්තොතින් මේ විසෝකටුව දෙකේම තියෙන තාක්ෂණය 100%ක් එකවලු. කොහොමද එහෙම වෙන්නේ? අපි ෆෝන් එකක් ගමු, ෆෝන් එකක් ගත්තොතින් ඉස්සර අපි කතා කරේ ගඩොල් බාගේ කියන ෆෝන් එකනේ. ඊට පස්සේ ඒක එන්න එන්න පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා අන්තිමට දැන් ආයේ ලොකු වේගෙන ලොකු වේගෙන නම් මම දන්නේ ඒතර ආයේ කොතනද දෙයයි කියලා. ඒත් ඒ තාක්ෂණය දවසින් දවස වෙනස් වෙනවා. අපි කැමරා කාරණය නැත්නම් ලැප්ටොප් එකේ මේ හැමදේම ගත්තොත් තාක්ෂණය වෙනස් වෙනවා. විසෝකටුවේ විතරක් තාක්ෂණය කොහොමද අවුරුදු ගණනක් වෙනස් නොවී තිබුණේ? ඒක හේතුව තමයි විසෝකටුවේ තිබ්බ තාක්ෂණය පළවෙනි හදපු විසෝකටුවම තාක්ෂණයෙන් අනුර විසෝකටුවක් නිර්මාණය කරා එදා හිටපු මිනිස්සු. එදා අපිට තිබුණා ඉතාමත්ම ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඉතිහාසය. ඇයි අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? මෙතන මම පළවෙනියම දකින දේ තමයි හසන්ද අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්වලකම. මොකද අපි අද ලෝකයේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක වෙනස් වුණා. ලෝකයේ උගන්වන විදි වෙනස් කරා, ලෝකයේ ඉගෙන ගන්න විදි වෙනස් කරා, ඒ භාවිත කරන උපකරණ වෙනස් කරා, සමහරවිට සිලබස් එක කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. නමුත් අද වෙනකොට ලංකාව අර අපේ තිබිච්ච අර වැඩවසම් සමාජ ක්‍රමයත් එක්ක නැත්තම් සුද්ධට සේවය කරන්න අවශ්‍ය කරන පිරිස් නිර්මාණය කරන්න හැදිච්ච අධ්‍යාපන ක්‍රමය දේශපාලනීකරණය වීමත් එක්ක යම්කිසි විදිහක පසුබෑමකට ගියා මිසක් රටේ අධ්‍යාපනයේ ඉන්ටර්නැෂනල් බෙන්ච්මාර්ක් එකකට ලෝකේ වෙනස් වෙන ජාත්‍යන්තරකරණයට ලක් වෙන අධ්‍යාපන ක්‍රමයක් රටේ හැදුන්නේ නැති ඔන්න ඔය දේත් එක්ක ළමයාගේ හිතන දේ අර කියන අර ස්මාර්ට් චරිත ඉන්න එහෙම එහෙම කැරි ටිකක් ගැජට් කරලා ගැජට් මෑන්ලා ඉස්කෝලේ ඇතුලේ ඉන්න හැබැයි සමස්තයක් වශයෙන් ගත්තොත් ළමයා හිතන්න තියෙන ළමයෙකුට හිතන්න තියෙන මනස ඒ ළමයාට හිතන්න තියෙන වටපිටාව පාසල් ක්‍රමය තුලින් අයින් වෙලා තියෙනවා. ඒක විශ්වවිද්‍යාලයටත් ඇවිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාලවල තලා ඉන්න ඔය කියන ගැජට් මෑන්ලා අපි මංජු වගේ ගත්තොදී ඔය ගැජට් මෑන්ලා ඉන්න විශ්වවිද්‍යාලය ඇතුලේ නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. මොකද සමස්තයක් විසින් අධ්‍යාපන ක්‍රමයම ගැජට් මෑන්ලා බිහිකරන තත්ත්වයට පත් කළ යුතු වෙනවා. ඔතෙන්ට ගෙනියන්න තමයි මම දැන් මේ අපේ මාතෘකාව ගෙනියා යුත්තේ.
ඩ්‍රෝන හදන ළමයි අපට මුණ ගැහෙනවා. පදවන්න පුළුවන් වාහන හදාගෙන ඒක පදවල පෙන්නන ළමයි අපට සාමාන්‍ය පෙළ පන්තියක් නැති.
ඒ කතා කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංජිත් හල්වතුර. මීළඟට අපි තෝරගත්තේ 1968 මීට අවුරුදු 50කට කලින් තිරගත වුණු වහල් දූපත චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. අදත් එදා වගේම ජනප්‍රියයි. මේ ගීතය කාලෙකින්දලා ඇහෙන්නේ මුල් ගායක ගායිකා යුවලගෙන් නෙවෙයි. මට මතක විදියට මුලින්ම ගායනා කළේ වසන්තා සන්දනායක ශිල්පිනියගේ දියණිය හා පුතණුවන් දයා හේමන්තා අබේසේකර සමග සරත් සන්දනායක. ගීපද රචනය තිහාරියේ මානෙල් පෙරේරා. ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය ආර් මුත්තුසාමි.
Thank you.
කතා කළේ ලංකාවේ ඩිජිටල් තාක්ෂණය එමත්නම් පරිගණක තාක්ෂණය අපේ පාසල්වලට ඉදිරිපත් කිරීම ගැන. ඉතින් අපි මුලින්ම කිව්වා අපි මේ අනිත් පැත්ත වැඩසටහනේ අපි ඔබට පෙන්වන්නේ සාමාන්‍ය මාධ්‍යවල නොපෙන්වන පැත්තක්. ඉතින් මම හිතන්නේ මේ අපි මෙතෙක් කල මේ ඔබට දැනුව පැත්තත් මන්ත්‍රණ කතුලට මාදිලි තුනුන්නේ නැහැ. නමුත් තවත් දේවල් කිපයක් තියෙනවා. නමුත් අපිට කාල වේලාව අද අඩු නිසා අපි ඔබට ගැන යන්තම් සදාන කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ මම මේ කියන කාරණේ මේ ඉදිරියට කියන කාරණේ ගැන අපි වෙනම වැඩසටහනක් ඉදිරියේදී සව සතියකින් හෝ දෙකකින් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අසා සිටින අපේ තරුණ පරම්පරාව මම හිතන්නේ ලංකා ශ්‍රී ලාංකික දූදරියන් මේ නවසීලන්තයේ වැසෙන තරුණයන් මම හිතන්නේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද අපිට නවසීලන්තයේ සිටුණත් කෙලි හැකි ලංකා වෙනින් කෙලි හැකි වැඩ කටයුතු රාශියක් මේ වැඩසටහනේ තියෙනවා. මේ වැඩසටහන කියලා කියන්නේ ලංකාවේ මේ තාක්ෂණය පරිගණක තාක්ෂණය ගැන උනන්දුවක් දක්වූ තරුණයෙක් ඔහුගේ නම ප්‍රභාත් මහනපෙරුම. එතමත් ගොඩක් අවදි ඉඳලා මම හිතන්නේ මේ තාක්ෂණය ගැන ආදී මේ ඕනකමක් තිබුණා මේ මොන හරි කරන්න ඕනේ කියලා. ඉතින් මේ තරුණයාට තාමත් වයස අවුරුදු 24යි. එතකොට මේ තරුණයාට දැනගන්න ලැබුණ ප්‍රවෘත්ති පත්‍ර වලින් ලංකාවේ ප්‍රවෘත්ති පත්‍ර දෙකක් නෙමෙයි මේ එංගලන්තේ මේ සිසුන්ට රජෙන් බෙදලා තියෙනවා නොමිලේ බෙදලා තියෙන සියලුම සිසුන්ට නොමිලේ දීලා තියෙනවා BBC ආයතනයේ හරහා තමයි මේ වැඩකටයුතු වෙලා තියෙන්නේ. මයික්‍රෝබිට් මේක මේ මයික්‍රෝබිට් කියලා කියන්නේ මම හිතන්නේ තවමත් මේ වෙළඳපොළට මේ උපකරණයක් නෙමෙයි. මම දන්නේ ඇත්තටම ඒක වෙළඳපොළට ඇවිල්ලාද කියලා. නමුත් ඉතමත් කුඩා මම හිතන්නේ මේ ක්‍රෙඩිට් කාඩ්යක් තරම කුඩා උපකරණයක්. මේකෙන් මේ ප්‍රෝග්‍රෑම් හරිගසන්න පුළුවන්. තම සරල මේ ප්‍රෝග්‍රෑම්ස් හරි ගස්සන පුළුවන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් මේවා මේ අත්හදා බැලීමක් හැටියට බ්‍රිතාන්‍යයේ කුඩ ළමයින්ට දීලා තිනවා. මතන වයස අවුරුදු 11 12 13 ඒ වයස වල ඇයට තමයි දීලා තියෙන්නේ. තමත්ම පුදුම සහගත මේ ප්‍රතිඵල ලැබිලා තිනවා. ඒ ළමයි මුලින්ම ඒ කුඩාවදී ඉඳලම මේ පරිගණක මේ තාක්ෂණය අනුම සිතන්නට පුරුදු වෙලා. ඉතින් මේ පොඩි දේවල් ඒ අනුව කරන්නට පුරුදු වෙලා කියලා දෙනවා. මම හිතන්නේ තාමත්ම සාර්ථක ව්‍යාපෘතියක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තිපත මාර්ගයෙන් දැනගත්තාම ප්‍රභාත් මානපෙරුම මේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මේ මයික්‍රෝබිට් කියලා මේකට කියන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ කතා කළා බල්ල තිනවා ඒක අපිට ලංකාවට ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම එයාට හම්බෙලා තියෙන පිළිතුර එතරම් සතුටුදායක නෑ. මොකද ඒගොල්ලන් කියලා තියෙන්නේ මේක අපි හිතාගෙන ඉන්නේ යුරෝපේ ප්‍රචාරය කරන්න, අපි ආසියාවේ ප්‍රචාරය කරන්න අපි හිතලා නැහැ කියලා. නමුත් පසුවටුනේ නැහැ. ප්‍රභාත් නැවතත් ව්‍යාපෘති වාර්තාවක් හරි ගසලා මේ පරාත්තු ළමයින්ට මේක මේ යොදා ගන්න හැටි කියලා දීලා ඇරිහාම ඒගොල්ලන් අවසානයේ කැමති වෙලා මයික්‍රෝබිට් උපකරණ 100ක් මෙයාට ලබා දීලා තියෙනවා. මේ හරහා මේ ප්‍රභාත් අපේ තරුණයන්ට මේ ගැන කතා කරලා මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන 100ක් පමණ මේකට හවුල් කරගෙන මේ 100 ගම්පලත්වලට ගිහිල්ලා මේ ගම්පලත්වල මේ මේ දූදරුවන්ට මේක හඳුන්වලා දීලා තියෙනවා. එතමත්ම මතන මේ ළමයි 2000ක් මුලින්ම ළමයි 2000ක් පමණ මේ 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 කම්පියුටර් ලැබ්ස් මේ සමහර පළාත්වල තියෙන කම්පියුටර් ලැබ් හරහා මේකට සම්බන්ධ වෙලා මේ වෑන් මේ ඉදගෙන මාස 4ක් 5ක් ඇතුළත මතන සෑහෙන මේ දුරකට මේ ගොල්ලන්ගේ දැනුම ව්‍යාප්ති වෙලා තියෙනවා. පුංචි පුංචි දේවල් මේ කියන්නේ ඒගොල්ලන්ගේම මේ හිතලා කුණු පෙට්ටියක් සම්පූර්ණයෙන්ම පිරීගෙන එනකොට ඒක දන්වන්නේ කොහමද? ෆ්‍රිජ් මේ සීතකරණයේ දොර ඇරලා තියෙනවා නම් ඒක දන්වන්නේ කොහමද? අන්න ඒ වගේ පුංචි පුංචි දේවල් මේ මේ පොඩි ළමයි මේ කම්පියුටර් තාක්ෂණය හරහා ප්‍රෝග්‍රෑමින් හරහා කරලා තියෙනවා. මචන් ඒ මේ පුංචි දේවල් හැටියට පෙවුනට මේ අවුරුදු 10ක් 11ක් ළමයෙක් මේ වගේ කරනකොට ඒගොල්ලන්ට ඇති වෙන හැඟීම ඒගොල්ලන්ට ඇති වෙන උනන්දුව මම හිතන්නේ මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් ඒ උත්සාහය ඉතාමත්ම සාර්ථක වී යනවා ලංකාවේ. ඉතින් මම හිතනවා මේ මේක මේ අපි අගේ තාමත් මගේ කිරුතු දෙයක් කියලා මානපරුම මේ වෙනකොට මේ සඳහා ශ්‍රී ලංකා යූසර් ගෲප් SLUG ස්ලග් කියලා මේ ලාභ නොලබන ආයතනකුත් පටන් අරගෙන දැනට මේ ස්වේච්ඡා සේවකයන් 150ක් පමණ මේ විවිධ විශ්වවිද්‍යාලවල මේ ගුරුවරුන් සමග එකතු වෙලා කරගෙන යනවා. මම හිතන ඉතාමත්ම අනදි මේ වැඩසටහනක් අපි මේ ගැන ප්‍රභාත් මානපිරම සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ළඟදී ඒ කතා කළා. එයාගේ අදහස් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාල වේලා අවසන් නිසා ඒ ගැන වැඩි අපි කතා කරන්නේ නැහැ. නමුත් ඉදිරි වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙන අපි සමාජයටත් මේ අපේ ඊමේල් වලින් අපිට කියා දෙන්න ඔබට කියන්නම් කවද්ද ඒක කරන්න කියලා. හොඳයි. දැන්
අද අවසාන වශයෙන් අපි තෝරගත්තේ 60 දශකයේ සිංහල සිනමාවෙත් සිංහල සංගීතයේත් ගීපද නිර්මාණයේ විශාල වෙනසක් සිදු වුණු සැනසුම කොතනද චිත්‍රපටයේ ගීතයක්. මේ චිත්‍රපටයේ මේ දර්ශනී රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, ජීවරාණි, කුරුකුළු සූර්ය, KAW පෙරේරා ෂූරින්ගේ නිෂ්පාදනයක්, සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාස, ගීපද ධර්මශ්‍රී ගමගේ, ගායනා කළේ කාටවත් සම කරන්න බැරි කටහඬක් තිබුණු හරුන් ලන්ත්‍රා, ඇන්ජලින් ගුණතිලක සමග.
Thank you.
එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්වයාමේ නිමේෂය. අද වැඩසටහනින් ඉදිරිපත් කළ හඬපට අප ලබා ගත්තේ සිරස නාලිකාවේ අර්ථ තර්ක වැඩසටහනින් සහ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ දොර මඩලාව වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අද සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.